Honorable Kaushalya, Dr. Kaushalya Ariratna, you have 8 minutes.
Stuti Garuniya Chakatanayakatumani. අද දින අධිකරණ සහ ජාතික ගබඩතා අමාත්‍යාංශයේ වැසීචිය සාකච්ඡා කරන දවසේ මම කැමති ගොඩක් විට අපිට මගහැරෙන කණ්ඩායමක් අපි කතා නොකරන කණ්ඩායමක් ගැන ඔබේ අවධානය යොමු කරන්න මම පටන් ගන්නම් මෙන්න මෙහෙම කැමරූන් ජාතික දේශපාලනික දාර්ශනිකයෙකු වන අචිලි මෙම්බේ කියනවා මෙන්න මේ නෙක්‍රොපොලිටික්ස් කියන සංකල්පය ගැන නෙක්‍රොපොලිටික්ස් සරලව සිංහලට ගත්තොත් ඒ කියන්නේ මරණය දේශපාලනය සරලව කිව්වොත් මරණය ජීවත් වෙන්නේ කවුද මැරෙන්නේ කවුද කියන එක තවදුරටත් තීරණය කරන්නේ අපි නෙමෙයි රාජ්‍ය විසින් අපේ ශ්‍රී ලංකාව ගත්තොත් රටක් හැටියට අපි යටත් විජිත කාලේ යටත් විජිත පාලකයන් විසින් මේ නෙක්‍රොපොලිටික්ස් මැනේජ් කරා මේ මරණ දේශපාලනය ගෙනිච්චා ඊට පස්සේ පාලකේ පාලනයට ආපු පාලක පන්තිය නිදහසෙන් පස්සේ පාලක ප්‍රභූ පාලක පන්තිය විසින් මරණ දේශපාලනය අරගෙන ගියා ඊට පස්සේ ආගමික සහ වාර්ගික අන්තවාදයන් විසින් යම් යම් කණ්ඩායම් ජීවත් විය යුතු කණ්ඩායම් නොවන බවට හංවඩු ගැහුවා ඊට පස්සේ අපිට එනවා නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ශ්‍රම සූරා කෑම සහ වැඩ කරන පන්තියේ ජනතාව මිය යා යුතුයි කියන තැන හිටියා ඒ නිසා කවදාවත් අපි එක ඉංග්‍රීසියෙන් කිව්වොත් ලිවබල් ලයිෆ් ඇන්ඩ් ග්‍රීවබල් ඩෙත් කියලා අපි කියනවා ජීවත් වෙන්න සුදුසු ජීවිතද මිනිස්සු ගත කරන්නේ ඒ මිනිස්සු මැරුණහම කවුරුත් වැළපෙනවද මෙන්න මේක තමයි මං හිතන්නේ අපේ අයවැයේ ප්‍රතිපත්තියක් හැටියට සම්පූර්ණයෙන් මං ඒකට කියන්නේ රැෂනාලේක කියලා අපේ අයවැය සංඛ්‍යා දත්තවලට එහා ගිහපු තර්කය රැෂනාලේක මෙන්න මේ මරණ දේශපාලනය විසින් බැහැර කරන ලද මිය යා යුතුයි තවදුරටත් සමාජයේ කණ්ඩායම් නොවිය යුතුයි කියලා කියන කණ්ඩායම් ඇතුළත් කර ගැනීමේ තර්කණය තමයි අපේ අයවැය පුරාම තියෙන්නේ ලංකාවේ බන්ධනාගාර ගැන කතා කරන්නේ මම අන්න ඒ තැන ඉඳගෙන අපේ අයවැයේ ලංකාවේ බන්ධනාගාර ගැන කතා කරන්න කලින් පොඩි දත්තයක් කිව්වොත් ලංකාවේ බන්ධනාගාර සහ ඒ ආශ්‍රිත ආයතන 60ක් තියෙනවා වර්ධකරුවන් රඳවා තබන ආවරණිත සිරමැදිරි 4ක් රිමාන්ඩ් බන්ධනාගාර 18ක් වැඩ කඳවුරු 16ක් එලිමහන් සිර කඳවුරු 2ක් තරුණ රැඳවියන් සඳහා වන විශෝධන මධ්‍යස්ථාන 2ක් පුහුණු මධ්‍යස්ථාන 1ක් සහ අනෙකුත් සැකකරුවන් රඳවා තබන ලොකප්ස් 23ක් විදිහට 2025 පෙබරවාරි 27 වෙනිදා ගත්තු දත්තානුව රිමාන්ඩ් රැඳවියන් ඉන්නවා 20,307ක් දඬුවම් ලැබපු convicted prisoners ලා ඉන්නවා 9,158ක් ඒ අනුව මුළු සංඛ්‍යාව 29,465ක් අමතක කරන්න එපා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙතන ඉන්නවා මව්වරුන් සමග සිටින පුංචි දරුවෝ 47ක් ඒ වයින් මද්රාවේ සම්බන්ධ වැද්දි වලට 14,640ක් සිරගත වෙලා ඉන්නවා ඒ විතරක් නෙමේ 60%, 62ක් වයස අවුරුදු 40ට අඩු වැඩ කරන්න පුළුවන් තරුණ පිරිස ඒ වගේම මතක තියාගන්න ඕන කාරණේ අපි වැරදකරුවන් වූ රැඳවියන්ගෙන් 92%ක්ම අපොස සාමාන්‍ය පෙළ හෝ ඊට අඩු අධ්‍යාපනයක් ලැබුව අය මේක අපිට කියනවා මේ රැඳවියන් ලෙස අපි අඳුනා ගන්නා කණ්ඩායමේ සමාජ පන්තිය ගැන වැදගත් පණිවිඩයක් එතකොට අපි මොකද්ද මේ අයවැය හරහා මේ සැරේ කරන්න යන්නේ ආණ්ඩුවේ අපි රජයක් හැටියට අපි මැතිවරණයට කලින් දීපු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ප්‍රතිපත්තියේ 208-209 පිටුවේ අපි කියනවා බන්ධනාගාර සම්බන්ධව අපේ පැහැදිලි අදහස ප්‍රතිපත්තිය ඒකේ මාතෘකාව තමයි මනුෂ්‍යත්ව පාදක බන්ධනාගාරයක් යුක්තිගරුක රැඳවුම් දිවියක් අපි දන්නවා පළවෙනි අපි කරුණු තුනක් යටතේ මම කතා කරන්න කැමතියි මේ ලැබී තියෙන මිනිත්තු සීමිත කාලය තුළ පළවෙනි එකම තමයි දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කිව්වා බන්ධනාගාර පද්ධතියට ඔරොත්තු නොදෙන තරම් වන අධික රැඳවියන් සංඛ්‍යාවක් ඉන්නවා අපේ කැපැසිටි එක තියෙන්නේ ඇත්තටම 10,395 දෙනෙකු සඳහා පමණයි නමුත් 29,000ක් ඉන්නවා මේක 175%ක් ප්‍රමාණයක රඳවලා තිබීමක් එතකොට අපේ ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්තිය සහ අපේ වැඩපිළිවෙලට පාදක වෙන්නේ සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ අවම ප්‍රමිතීන් ඒකට අපි මැන්ඩෙලා රූල්ස් කියලා කියනවා ඒ අනුව වර්ගීකරණය කළා රඳවලා තබන්න මේ සැරේ අයවැයෙන් පල්ලිකැලේ බන්ධනාගාර සංකීර්ණ ඉදිකිරීමට රුපියල් බිලියන 0.9ක් ඒ වගේම බස්නාහිර පළාතේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් බිලියන 0.22ක් බන්ධනාගාර මෘදුකාංග පද්ධතිය වැඩි දියුණු කිරීමට රුපියල් බිලියන 0.1ක් සහ බන්ධනාගාර රැඳවියන්ගේ සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමට රුපියල් 0.4ක් වෙන් කරලා තියෙනවා. ඒකත් එක්ක මම මතක් කරන්න කැමතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ 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 දැන්ට ගැසට් පත්‍රයට දාන යොමු කරන්න දාලා තියෙන අපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පනත් කෙටුපත, ඒකේ අපි විශේෂයෙන් බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව සඳහා ගෙනාපු සංශෝධනයක්. ඒ කියන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් බන්ධනාගාරයට භෞතිකව පැමිණෙන්නේ නැතුව සාක්ෂි දෙන්න රැඳවියන්ට අවස්ථාව දෙනවා. ඒක විශේෂයෙන් ආරක්ෂාව පිළිබඳව අපි මේ මොහොතේ අරන් තියෙන තීරණයක්. ඒ වගේම අපි සුළු වැරදි සහ දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිටින තැනැත්තන් ප්‍රමාණය අඩු කරන්න, ප්‍රජාපාදක විශෝධන ක්‍රියාවලියකට යොමු කරන්න, මේ අවුරුද්දේ ප්‍රජාපාදන විශෝධන දෙපාර්තමේන්තුවට නියෝගලාභීන් 1000ක් අලුතින් බඳවා ගන්න යෝජනා කරනවා. ඒ වගේම 2012 සහ 2013 අපි මම කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩ කරන කාලේ බන්ධනාගාර පුහුණු සහ පර්යේෂණ ආයතනය කියලා එකක් තියෙනවා, කවුරුත් නොදන්නා වුණාට බන්ධනාගාරයේ සතු සම්පතක්. ඒ ආයතනයත් එක්ක එකතු වෙලා කරපු පර්යේෂණවලදී මේ මේ කොහොමද මේ පුනරුත්ථාපනය කියන එක මෙච්චර කාලයකට අසාර්ථක වෙලා තියෙන්නේ කියලා විශේෂ පර්යේෂණ දෙකක් කරලා තියෙනවා. මේක දිගින් දිගටම කතා කරපු මාතෘකාවක්. ඒ වෙනුවෙන් අපි මේ සැරේ වෘත්තීය සුදුසුකම් සඳහා බන්ධනාගාර රැඳවියන්ට රුපියල් මිලියන 100ක් වැඩි කරලා තියෙනවා හොඳ වෘත්තීය පුහුණු ලබා දෙන්න. දෙවැනි කාරණේ මම කතා කරන බන්ධනාගාර කාර්ය මණ්ඩලය. අපි දන්නවා මේකත් හරිම බරපතල ප්‍රශ්නයක්. බන්ධනාගාර කාර්ය මණ්ඩලයට තියෙන සීමිත දීමනා සහ පඩිනඩි අපි ඒ සඳහා
Honorable Dr. Kaushalya Ararathna, you have 2 more minutes.
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි, නිලධාරීන්ගේ පඩිනඩි සහ දීමනා සඳහා රුපියල් බිලියන 6.92ක්, ආහාර සහ නිල ඇඳුම් සඳහා රුපියල් බිලියන 6.5ක්. 2025 ජනවාරි මාසයේදී බන්ධනාගාර නිලධාරීන් 142ක් බඳවගෙන තියෙන අලුතින් තවත් 205ක් මේ වර්ෂයේදී බඳවා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම වැදගත්ම කාරණේ අපි දේශපාලන මැදිහත්වීමකින් තොරව බන්ධනාගාර නිලධාරීන්ට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් ඉඩක් හදලා තියෙනවා. ඒ වගේම මානව හිමිකම් පාදක කරගත්තු බන්ධනාගාර පරිපාලනයක් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන හදාගෙන යනවා. එතකොට මම ඉතාම ඉක්මනින් කියන්නම්, අපි විශේෂ තීරණයක් අනුව මේ චූදිත ළමුන් ප්‍රවාහණය කරද්දී බන්ධනාගාරවලින් ඉඳලා උසාවියට මෙච්චර කල් තිබුණේ වැඩිහිටියන් සමග ප්‍රවාහණය කරන ක්‍රමයක්. ඒකට අලුත් වාහන ගන්න රුපියල් 200 මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. පරිවාස පුනරුත්ථාපන සහතිකලත් පාසල් සහ රිමාන්ඩ් භාරයේ මැද්‍යස්ථානවල සිටින ළමුන් වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඒ දරුවන් සහ යෞවනයන් එළියට එනකොට ඔවුන්ට රුපියල් මිලියන 1 නිවාස ආධාර ක්‍රමයක් ලබා දෙන්න රුපියල් මිලියන 1000ක් යෝජනා වෙන් කරලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට NVQ 3 4 කියන ලෙවල් එකේ කුසලතා පුහුණුව ලබා දෙන්න අලුත් වැඩසටහන් ඇතුළුව වැඩසටහන් 205ක් යෝජනා කරලා තියෙනවා. ඒ වගේම නැවත සමාජගත වීම පිළිබඳ අපි පැහැදිලි ප්‍රතිපත්තියක්, ඒ කියන්නේ දරුවන්ට නැවත රැකියා හොයාගන්නේ කොහොමද, ඒගොල්ලන්ට පාසල් අධ්‍යාපනයේ බිඳ වැටලා නම් ඒ වෙනුවට කරන්න පුළුවන් අධ්‍යාපන මාර්ග මොනවද කියන එක ගැන ඉතා හොඳ සැලසුමක් සහ වැඩපිළිවෙලක් අපි දැන් මේ වෙනකොට සකස් කරමින් යනවා. ඉතින් ඒ නිසා මම නියෝජ්‍ය කතානායකතුමනි කැමැති කියන්න, මෙච්චර කාලයක් සමාජයෙන් කොන් වෙලා සමාජයේ ජීවත් නොවිය යුතු, සමාජයේ පිළිගැනීමකට ලක් නොවුණු, අපි තාප්පේ විතරක් සිරකරුවෝද මිනිස්සුයෝද කියලා මිනිස්සුයෝ කියන එක ගහගෙන හිටියට අපි ඇත්තටම මේ රැඳවියන් වෙනුවෙන් මේ සමාජයට උන් නැවත හොඳ පුරවැසියන් ලෙස පුනරුත්ථාපනය කර එළියට ගන්න ක්‍රමයක් හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වෙනුවට බන්ධනාගාර ක්‍රියාත්මක වුණේ අපරාධ, ඒකට විශේෂයෙන් දේශපාලන හේතුන, අපරාධ වලට තවත් වැඩි දියුණු අපරාධ වලට උඩගෙඩි දෙන ස්ථානයක් ලෙස, අපරාධ වලට උදව් කරන ස්ථානයක් ලෙස. ඒක ඇත්තටම කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම දේශපාලන සංස්කෘතිය අනුව තමයි ඒක තීරණය වෙලා තිබුණේ. ඉතින් ඒ වෙනුවට අපි බන්ධනාගාර නිලධාරීන්ටත් හොඳ යහපත් මානසිකත්වයෙන් නිදහසේ වැඩ කරන්න පුළුවන් අවස්ථාවක් හදලා දෙන ගමන්ම බන්ධනාගාරවල ඉන්න රැඳවියන් හුදු අපරාධකරුවන් නොවේ, ඔවුන් ඉතා නැවත පුනරුත්ථාපනය වී සමාජයට වැඩදායක කර ගැනීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ ප්‍රතිපත්ති අයවැයේ ඒ වෙන් කිරීම කරලා තියෙනවා. මම අවසන් කරන්නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි. අපි මට කියන්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපි අපරාධවලට මූල හේතුව වන සමාජ අසාධාරණත්වය කියන තැන ඉඳන් තමයි මෙන්න මේ ඒ සමාජ අසාධාරණත්වය නැති කිරීම විශේෂයෙන් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන අයවැයක් ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ මූල හේතුවට ආමන්ත්‍රණය කරන්න. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවද හරි රට සංවර්ධනයට යනකොට බන්ධනාගාර ගොඩක් වැඩි වෙන්න ඕනේ කියලා. ඒ වුණා ඒ වෙනුවට විය යුත්තේ බන්ධනාගාර ප්‍රමාණය අඩු වෙලා
අපරාධ ડોક્ટર කෞෂල්‍ය ආරියරත්න your time is up.
Thank you deputy speaker. අපි අවශ්‍ය වෙන්නේ අපරාධ අඩු කරලා බන්ධනාගාරවල ප්‍රමාණය අඩු කරලා අර ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරහා මූලිකම අපරාධවලට මූල හේතුව වෙලා තියෙන ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන ඒ නිසා මම නැවතත් ඉල්ලා සිටිනවා මේ ගරු සභාවෙන් අයවැය යනු හුදු සංඛ්‍යා දත්තවලට එහා ගිය අයවැයේ තියෙන රැෂනාලයක අයවැය පිටිපස්සේ තියෙන තර්කය ගැන අවධානය යොමු කරන්න කියලා බොහොම ස්තුතියි මට කාලය ලබා දීම සම්බන්ධයෙන්.